ගන්න බලාපොරොත්තු වෙන තමයි ඉන්නේ. ඒකට අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ විදිහට අහලා බලන්න ඔයලා බලන්න. දැන් අපිට දහම අහන්න ලැබෙනවා ගොඩාක්. ප්‍රශ්නේ තියෙන්නේ අවබෝධ වෙන්නේ නැති එක. නේ? සමහර විට ඒ කාලේ පද දෙක තුනක් අහනකොටම විශාල පිරිස් මඟපල ලබනවා. නේ? සෝවාන් වෙන අවබෝධ කරනවා. අපි ඒවම අහනවා 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 කෙලවරක් නැහැ. අවබෝධ වෙන්නේ නැත්තේ ඇයි? පාරමිතාවි. ප්‍රඥාව වැඩෙන්නේ නැහැ නේ. මොකක් හරි හින්ද වැහෙනවා. එතකොට මොනවා හින්දාද වැහෙන්නේ කියන එක බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙනවා. නීවරණ. දහම දැකීම වැහිලා තියෙනවා, ආවරණය වෙලා තියෙනවා. ඒකනේ දකින්නේ නැත්තේ. නේද? ඒ දහම දැකීම හැකියාව වැහිලා තියෙනවා. මොනවා හින්දාද වැහිලා තියෙන්නේ? ඒකට කියනවා නීවරණ. එහෙම කිව්වහම නම් දන්නවා නීවරණ ටික මොනවද එහෙම නම් කියාගෙන කියාගෙන යනවා. මේ අපිට දහම දකින්න බැරි වෙලා තින්නේ ඇයි කියලා කිව්වොත් මේ දන්නේ නැහැ. මෙච්චර අහනවා අහනවා ඇයි අවබෝධ වෙන්නේ නැත්තේ? ඒක කටපාඩම් කරන්න නෙමෙයි දීලා තියෙන්නේ. තමන්ට කොහෙද වැරදිලා තියෙන්නේ කියන තැන. ඒ ජාති පහක් තියෙනවා ප්‍රධාන වශයෙන්. මූලිකව දහම ඇහුණට දකින්න බැරි. ආවරණය වෙලා තියෙනවා නේද? වැහිලා තියෙනවා. ඒ වැහිලා තියෙන්නේ මොනවයින්ද? නීවරණ. නීවරණ කීයක් දන්නවද? පහක්. මෙහෙම හුගට මොකද්ද කියලා හොයා ගන්න බැරි වුණාට ධනම දැකෙන්න බැරි වෙලා තින්නේ ඇයි කියලා. පංච නීවරණ මොනවද කියලා නම් කියාගෙන කියාගෙන. ඒක අපිට ගිරවගේ කටපාඩම් නේ. පංච නීවරණ මොනවද ඒක? ඒවා කොහෙද තියෙන්නේ කියලා හෙව්වොත් එකක්. පංච නීවරණ කියන්නේ මොනවද? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ධ, උද්ධච්ච කුච්ච විචිකිච්ඡ. කොහෙද ඔවා තියෙන්නේ? සිතේ. කාගේ සිතේ? මාගේ සිතේ. තමන්ගේ හිත තමන්ම විස්තර කරන්නේ. එතකොට ඒවට කියන්නේ නීවරණ ධර්ම කියලා. ඒ නීවරණ කියන්නේ දහම දැකීම හැකියාව ආවරණය වෙලා වැහිලා. කවුද එතකොට දහම දැකීම හැකියාව වහගෙන ඉන්නේ? මම නේ. දැන් කවුවත් නෙවෙයි. අපි අපිවයි දහම දැකීම හැකියාව වහගෙන ඉන්නේ. ඉතින් කියනවා මේ කහනවන්නා තේරෙන්නේ. ඈ වචන ටික නම් දන්නවා එන්නට අවබෝධ වෙන්නේ නැහැ. එතකොට මේ අවබෝධණය වෙන්න ප්‍රශ්නෙත් හදාගෙන තියෙන්නේ තමයි. ඇයි? නීවරණ ගොඩේ ඉඳන් තමයි මේවා අහන්නේ. දැන් නීවරණ ගොඩේ ඉඳින් නැද්ද කියලා දැනගන්නේ කොහොමද? දැන් උනම් මේ ටික ඇහුවොත් නීවරණ ගොඩේ ඉඳලා නම් ඉතින් අහන වචන ටිකක් මතකයි. හරි ෂෝක් බණ කියලා කියයි. අවබෝධ වුණාද කියලා හිතුවොත්. ඒක අවබෝධ නොවෙන්න හේතුව මොකක්ද? නීවරණ. දැන් ඒ කාලේ අපි හොයලා බලුවොත් මනටම අවබෝධ වුණායේගේ මනස නීවරණ යටපත් වෙලා තියෙනවා. මොකද ඒ කාලේ මිනිස්සු ධර්ම අහන්න නොලැබුණාට හරියට භාවනා කරපු අය හිටියා. ධ්‍යාන වඩපු අය හිටියා, ඉරි බල ලැබපු අය හිටියා. නම් යකිල පිරිසක් හිටියා නේ. කියක් විතර හිටියද? තුන්දේ යකිල කියන්නේ තුන්දේ. ඇත්තර හිටියද? දා. එතන පිරිස හිටියා 10. ඔව්. රුවෙල කශ්‍යප, ගය කශ්‍යප, නදී කශ්‍යප නේ. ඒගොල්ලන්ගේ පිරිස හිටියා 10. 1000ක් හිටියා කියන්නේ මෙතන කීයක් විතරද? 100ක් 60ක් විතර මේ ඉන්නේ. 1000ක් හිටියොත් කොච්චරද කියලා හිතාගන්න පුළුවන් නේ. විදත් මදිවාඩේ. එතකොට ඒගොල්ලෝ මොකද කළේ? ඒගොල්ලෝ ගිනි දෙවියෝ පිටු. ඒගොල්ලෝ ගිනි දෙවියෝ පිටුවේ නේද? ගිනි ගොඩක් ගහලා එක එක ඒවා එකට දාලා නිවන ලබන්න උත්සාහ කළා. දුක නැති කරන්න උත්සාහ කළා. අපි ඒ වගේ නෙවෙයි නේ. අපි මල් පහන් පූජා කරන බුදුරජාණන් වහන්සේට නේද? එහෙම නිවන දකින්න උත්සාහ කරා. හැබැයි ඒ දාහම දහම අහලා රහත් වුණා. අපි දහම අහනවා අහනවා රහත් වීම කොහොමද? සුවල් නොපෙන්නේ. හැබැයි අපි බෞද්ධ අපි ධර්මය දන්නවා. අපි මිත්‍යා දෘෂ්ටි නෙවෙයි කිය කියා නම් ඉන්නවා. අර ජටිලය නම් මිත්‍යා දෘෂ්ටි කියන්නේ දිනි දෙවිය පුදුමද? ඒගොල්ලෝ එන්නට දහම අහලා රහත් වෙනවා. එතකොට මොකක්ද ප්‍රශ්නේ? ඒගොල්ලෝ බෞද්ධ වෙලා නෙමෙයි බණ ඇහුවේ. මේ බුදුහාමුදුරෝ සැක කර කරමයි. එතෙන්දී විවිධකල මහා ප්‍රමාණයක් බුදුහාමුදුරෝ උත්හාන. එතකොට ඒක ඉදිරි වලයක් වෙනවා. ආ ඒක පුළුවන් වුණාට මේක බෑනේ කියලා ඒගොල්ලෝ හිතනවා. ඔය බලේ තිබුණාට මේ බලේ නෑ නේ බුදුහාමුදුරන්ට. කී කියා හිතනවා. ඉතින් මම හිතන්නේ ඉදිරි වල මට මතක නෑ 80ක්ද කොහෙද පෑවයි දැන්. නේ? ඉරදී. ඒක යටිල ගමනේ. නේද? ඒ මොකටද? මේක කමන්නේ මේ හැරිමින් වාඩියෙන්. ඒ කුෂන් තියෙන හැම ඉඳගෙන. එතකොට ඒ යටිලයන්ට එක එක ඉරිබල පපා ඒගොල්ලන්ට ටිකක් හරි විශ්වාසයක් ඇති කරන්න නේ. බුදුරජාණන් වහන්සේ. එතකොට ඒගොල්ලෝ අපි කියන විදිහට නම් හිතේ ලොකු මිත්‍යා දෘෂ්ටියක් ගින් දෙවියෙකුද කියලා නේද? හැබැයි ඒගොල්ලෝ ඔක්කොටම රහත් වෙන්න නම් පුළුවන් වුණා. අපි කියන අපි මිත්‍යා දෘෂ්ටි නෙමෙයි, අපි බෞද්ධයෝ අනිත්‍යගම් වලයි තමයි මිත්‍යා දෘෂ්ටි කිය කියා කියන. හැබැයි ධර්මයේ ප්‍රයෝජනෙ ගන්නවද? ක්ෂණ සම්පත්තියේ ප්‍රයෝජනෙ ලැබෙනවද? නේ? අහන්න ඕනේ නැේද ඔවා? එතකොට ඒකේ ප්‍රධාන හේතුව තමයි ධර්මට අනුව බලනකොට නීවරණ. නීවරණ කියන්නේ ධර්ම දැකීමේ හැකියාව ආවරණය කරනවා නේ. එහෙනම් ධර්ම දකින්න සුදුසු මනස කියන්නේ නීවරණ යටපත් වුණ වෙලාව. අපිට නීවරණ නැති මනසක් ගැන කතා කරන්න බෑ. මොකද ඒ තරමට අපි ඉන්නේ නීවරණ මේ නීවරණ හොඳටම යටපත් වුණ මනසක් කියන්නේ සමාධි නැත්තම් ධානය. ධානයකට සමවැදිලා ඉන්නවා නම් අන්න නීවරණ ටික නැහැ. ඒ කාලෙ තුල. නීවරණ මතුවේ නැහැ ධානයක ඉන්න වෙලාවේ. අනිත් වෙලාවේ නීවරණ ගොඩේම තමයි ඉන්නේ. පොඩි සමාධියක් හරි තියනවා නම් ඒ විලාවට තාවකාලිකව නීවරණ ධර්ම ටික යටපත් වෙනවා. නීවරණ යටපත් වුණා කියන්නේ ධම දකින්න සුදුසු මනසක් සකස් වුණා. නීවරණ යටපත් වුණා කියන්නේ ධම දකින්න සුදුසු මනසක් සකස් වුණා නේද? එතකොට දැන් තමන්ගේ මනස නීවරණ වලද ඉන්නේ නැද්ද මේ මොහොතේ කියලා හෙවොත් නිකන් කෙරුවට හරියන්නේ නැහැ. නීවරණවල නෙවෙයි කියලා කහන් බලන්නේ නීවරණයකද නැද්ද. දැන් හිතට එක එක මතක් වෙනවා නේ. ඔය ඉන්න ගමන් මේ කහගෙන ඉන්න ගමන් අරවා මේවා හිතෙනවා. හිතෙනවා නේද? ඇයි හිතෙන්නේ? දැන් එකක් අහගෙන හිටියට තව 1000ක් විතර හිත හිතා තමයි එක අහන්නේ. හැරින් බැරේ කෙටිවයි. එහෙම වෙනකොට ඒ නීවරණ වලද නැත්නම් නීවරණ යටපත් වෙලා නීවරණ එතකොට අපේ හිත නීවරණ යටපත් වෙන්නේ හද ටිකක් හිත එකඟ වෙන්න ඕන නේ. එකඟ වුණ මනසක් එනවා. ඉතින් මෙහෙම කිව්වහම බය වෙන්න එපා. එන හොඳ සමාධියක් තිබුණොත් විතරයි ධහම දකින්න පුළුවන් කියලා. එහෙමම නෙමෙයි. ඒක පොඩි කාලයකට පොඩි වෙලාවකට හරි අපේ හිත එකඟ වෙනවා නම් ඒ කියන්නේ ඒ කාලය තුල නීවරණ යටපත් වෙනවා. විනාඩියක් හිතේ තැන් කරගන්න පුළුවන්. ඒ විනාඩිය තුල නීවරණ ටික යටපත් වෙනවා. නේද? එතකොට ඒ විනාඩිය තුල ධම දකින්න සුදුසු මනසක් සකස් වෙනවා. හරි. ඒකත් ඇටි අවබෝධ කරගන්න කෙනෙකුට ඒ විලාමයේ හොඳට හරි ධම ඇහුනොත් ඒක නුවණින් විමසුවොත් හරි ධම ඇහෙනවට කියනවා සද්ධර්ම ශ්‍රවණය කියලා නේ. නුවණින් විමසන එකට කියනවා යෝනිසෝ මනසිකාරය. ඔය දෙකම හරිනොත් අවබෝධ වෙයි. ඔය දෙකෙන් එකක් හරි වැරදුනොත් දැනින්න විදිහක් එකම හරි විදිහට ඒකට එකක් ඇහෙන්නේ සද්ධර්මයේ වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මම වෙන්න ඕනේ. දැන් මගේ මතයක් කියලා හරියන්නේ නැහැ. නැත්නම් වෙන කෙනෙක්ගේ මතයක් නේ බුද්ධ දේශනාවම අහුනොත් සද්ධර්මය. ඒක නුවණින් විමසුවොත් නුවණින් විමසීමෙත් එක එක විදි තියෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ දෙන්නපු විදිහට නුවණින් විමසුවොත් යෝනිසෝ මනසිකාර කියන්නේ මේ හට ගන්න හැටි ඇත්ත ඇති හැටියට උපදින විදිහ ඇත්ත ඇති හැටියට මෙනෙහි කරනවා. කම්ම නුවණක් නෙවෙයි ඒක. යෝනි සෝ මනසිකාරණේ උපදින හැටි අපිට ඕන විදිහට නෙවෙයි. ඇත්ත ඇත්තේ පවතින ඇත්ත. පවතින ඇත්ත තමයි සද්ධර්මයේ තියෙන්නේ. බුදු කෙනෙක් දේශනා කරන්නේ. ඇයි ඒක පවතින ඇත්ත කියන්නේ? ඒක වෙනස් කරන්න බැරි සත්‍යතාවයක්. ඒකයි ඒකට ආර්ය සත්‍ය කියන්නේ. තව කෙනෙක් කියන්නේ නැහැ ඕක නෙමෙයි තව ඇත්තක් තියෙනවා. ඕක නෙමෙයි තව විදිහක් තියෙනවා. එහෙම කියන්න බැහැ. එහෙම කියන්න බැරි ධර්මතාවයක් තමයි බුදු කෙනෙක් දේශනා කරන්නේ. ඒත් අපි අහලා තියෙන එහෙම පුළුවන් උනේ ඒක සර්වඥතා ඥාණයෙන් අවබෝධ කරගත්තු හින්දා. ඇත්ත පිටින් දැක්ක හින්දා තමයි ඇත්ත පිටින් දේශනා කරේ නේද? දැන් සද්ධර්මය කියන්නේ මේ පවතින ඇත්ත. ඒවා ආර්ය සත්‍ය. ආර්ය සත්‍ය කියන්නේ ඇයි වෙනස් වෙන්නේ නැහැ. එක වෙලාවකට මෙහෙමයි, තව වෙලාවකට මෙහෙමයි කියන කතාවක් නෙවෙයි. අපි දුක්ඛ ආර්ය සත්‍ය කිව්වොත් නේද? ඒක එක වෙලාවකට දුකයි, එක වෙලාවකට සැපයි කිව්වොත් ඒක ආර්ය සත්‍යයක් වෙනවද? නැහැ. දුක්ඛ ආර්ය සත්‍ය කිව්වොත් කොයි වෙලාවෙ කිව්වත් ඒක දුකම වෙනවා නේද? කොයි තැනදි කිව්වත් ඒක දුකම වෙනවා. කොයි පරිසරෙදි කිව්වත් දුකම වෙනවා. අපි කිව්වොත් ඕක මට දුකයි, අරයට නම් ඒ දුක නෑ. එකම සිද්ධියට ඒක ආර්ය සත්‍යයක් වෙයිද? නෑ. මම අපි උදාහරණයක් ගත්තොත් මරණය දුකයි. හැම මරණයම දුකයිද? හැමෝටම එහෙම නෑ නේද? සමහර මරණ මරණයක් කියපු ගමන් හොයන්නේ කවුද 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 අපේ කෙනෙක්ද? දැන් මොකක් හරි වෙලා පිටුම් අන්න බස් එකක් පෙරලිලා 100ක් මැරිලා. දැන් මොකද්ද හොයන්නේ? ඔය අතරේ අපි දන්න කෙනෙක් ඉන්නවද නේ? අපේ කෙනෙක් ඉන්නවද? අපේ යාළුවෙක් ඉන්නවද? අපේ යාළුවෙක් ඉන්නවද? හොයන හොයන ඉක්මනට කෝල් කරනවා. අරවන්නේ වාස ඊරම කලබලේ හොයනවා නේද? ඉතින් අහලා 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 දැනගන්නවා යම්තන් අපේ කවුරුවත් නැහැ. දැන් අර කලබලෙත් නෑ, ප්‍රශ්නෙකුත් නෑ, දුවකුත් නෑ. ඕන්නම් ඉතින් බොරුවට බණී යට ඩ්‍රයිවර් කියලා නැද්දනේ බීලා ගිහිල්ලා හරි මොකක් හරි කියලා එයාට බැනලා ඒක ඉවරයි. දැන් තමන්ගේ කෙනෙක් හිටියොත් එහෙම නවතිනවද? එතන නෑ. දැන් එකම සිද්ධිය නම් බලන්න, මරණය වේලාවකට දුකයි, වේලාවකට එහෙම දුකක් නැහැ නේ. වේලාවකට දුකයි කියන්නේ තමන්ගේ කෙනෙක් හිටියනම් දුකයි, හිටියේ නැත්නම් ඉතින් එහෙම ප්‍රශ්නයක් නැහැ. ඕන තරම් මැරෙනවනේ මිනිස්සු නේද? අපි මොකටද කලබල වෙන්නේ? තමන්ගේ කෙනෙක් හිටියේ නැත්නම්. හිටියොත් එහෙම එහෙම කියයිද? මම තව කවුරු හරි කියන මිනිස්සු ඕන තරම් මැරෙනවා. ආ, ඔයාට නම් මොකද? ඔයා වග කෙනෙක් නෙමෙයි මේ නැති නේද? දැන් මේ මරණය අපිට එක වෙලාවක දුකයි, එක වෙලාවක දුක නැහැ. ඊළඟට ලෙඩ වෙනවා නේද? අපි ලෙඩ වෙලා ඉතින් දරුණුම කියන්නේ මොකක්ද? සමහරවිට පිලිකාව. හා, මම යම් ටික බඳන්නේ පිලිකා රෝහලට දාන දෙනවා. ඉතින් මේ දැන් ඒ පිලිකා ලෙඩු දැක්කට අපිට දුකක් දැනෙනවා තමයි. ඒ වුණාට අද භාවනාවට එන්නේ නැතුව එතන ඉන්න ඕන කියලා හිතනවා. ඒ එහෙම දුකක් දැන් නැහැ නේ. ඈ ඒ වුණාට අහන්න ලැබෙනවා දන්නවා ගන්න අරයට පීකාවක් තමන් දන්න කෙනෙකුට පීකාවක් කියනවා. දැන් අර වගේද මට අද උදේත් කිව්වා එන ගම දන්න කෙනෙකුට පීකාවක් කියලා. ඒකයි අර ලෙඩු ටික දැක්කහම ආපු එකේ වෙනසක් තියනවද නැද්ද? අපි දන්න කෙනෙක් ලෙඩ වෙලාත් භාවනාවට යන්න පුළුවන්ද? එතකොට භාවනාවට යන්න බෑ. අර හේතු අච්චර ලෙඩු ඉන්නවා එතකොට පුළුවන්. ඔයිට වඩා අමාරු ලෙඩු නැද්ද? මේ මරණාසන්න ලෙඩු ඉන්නවා මේ මොහොතේ නේ. දැන් අපි එයා මැරෙයිද දන්නේ නැහැ. එහෙනම් අද භාවනාවට යන්න බෑ කියලා එහෙම හිතන්නේ නැහැ නේ. අර අපි දන්න කෙනා අනේ මේ අලෙඩ වෙලා ඉදි මං කොහොමද භාවනාවට? දැන් බලන්න ඔය එකම ලෙඩේ නේද? අපි මෙතන ડોක්ටර්ස්ලාත් ඉන්නා. ඒගොල්ලෝ බෙහෙත් කරන ලෙඩු බොහොම අසාධ්‍යයි ඉන්නවා. ඒ වුණාට ඒගොල්ලන්ට අනිත්‍යල කරගන්න බැරි. තමන් කිචනේ තමන් දන්න කෙනෙක් ලෙඩ වුණොත් එහෙම හරි අමාරුයි. අනේ ඌවකට මේක හොඳ නෑ. දැන් මේක මම හිතන්න කිව්වේ දැන් මේ ලෙඩ වෙන එක දුකයි කිව්වට සමහර ලෙඩ තමයි අපිට දුකයි කරන්නේ. සමහර ලෙඩ එහෙම දුක් වෙලා නැහැ. බොරුවට අපි හිතරවට ගන්න කියලා අනේ නෑ. ඒගොල්ලෝ ගැනත් අපිට දුකයි කියලා දුකද නැද්ද කියලා වැඩ කරන පැත්තෙන් තමයි තියෙන්නේ තමන් කරන දේ. එතකොට එතන අපි දුක දැක්ක කිව්වට ලෙඩ වෙන එක දුකයි කියලා කිව්වට ඒක ආර්ය සත්‍යයක් වෙලාද නැහැ. එක වෙලාවක දුකයි නැත්නම් දුක වැඩි, එක වෙලාවක දුක අඩුයි. දුක අඩු කියන්නේ තමයි සැපතකටත් හැරෙනවා නේද? අපේ කෙනෙක් මැරුණොත් දුකයි, තරහකාරයෙක් මැරුණොත් හොඳ වෙලේ යොමු වෙලා මදි. ප්‍රබල කරන හැම මැරුණහම පිළිවත්තු වෙනවා, රතින් යවත්තු කරනවා නේද? දැන් එතකොට ඒ දුක ආර්ය සත්‍යයක් වෙනවද? නැහැ. එහෙනම් බුදු කෙනෙක් පෙන්නලා දෙන්නේ දුක නෙවෙයි දුක ආර්ය සත්‍ය. දුක කියන එක අමුතුවෙන් පෙන්නලා දෙන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ හැමෝම දන්නවා නේද? දුක කියන්නේ මොකද්ද? ලෙඩ වෙන එක දුකයි. දුක් ජාති දෙකක් අපි දන්නවා ප්‍රධාන වශයෙන්. මේ ශරීරයට මොනවා හරි වෙනකොට කායික දුක. කයට දුකක් එනකොට දුකයි නේ. ඊළඟට මානසික දුක. මානසික දුක තමයි ඔයගොල්ලෝ විඳින්නේ. අනිත් අය ගැන හිත හිතා දුක් වෙනවා. එක තමන්ගේ පවුලේ අය නැත්නම් දරුවුණු ගොල්ලෝ මේගොල්ලෝ එක එක්කෙනා අර මං කියේ බස් එකක මෙච්චර මැරුණා හොයන්නේ තමන්ගේ අය ඉන්නවා කියලා. තමන්ගේ අය හිටියොත් ඔන්න වෙඳින්න පටන් ගන්නවා මානසික දුක. හිටියේ නැත්තම් පොඩ්ඩක් ඒකෙන් බේරෙන්න ඕන. දැනගත්තු මොහොතේ ඉඳන් ඉතින් මානසික දුක පටන් ගන්නවා නේද? කොහොම මැරෙන්න හිටිය කෙනෙක්ද මොනවා විලාද ලෙඩක් හැදිලා නම් ඉතින් කියනවා අර බෙහෙතක දානන් ඔහොම වෙන්නේ නැහැ නේ. මං කිව්ව එක ඇහුවා නම් අර ડોක්ටර් ළඟට ගියා නම් ඕක වෙන්නේ නැහැ. හැබැයි ඔහොම කියන දොස්තරලත් නැති වෙන වෙලාවල් අපිට අහන්න ලැබෙනවා. තියෙන ඔක්කොම බෙහෙත් ගන්න හොඳම ડોක්ටර්ස්ලා හම් වෙන ඒ කට්ටියත් සමහර වෙලාවට වෙන මරණය ආරංචි වෙනවා. අපේ අය අපි ගිහින් මරණ පරීක්ෂණ තියෙනවා. ඔහොම මරණින් දැන මෙරුනේ මේ මෙහෙම නැත්තම් ඕක වෙන්නේ නැහැ නේද? මෙහෙමනේ කරන්න ලැබුණේ නේද? දැන් අපි මරණ පරීක්ෂණ තියෙනවා. ඔහොම මැරෙන්න හිටිය කෙනෙක්ද? බුදුදහම දන්න කෙනා නම් දන්නවා මැරෙන්න හේතුව. ඕන කෙනෙක් මැරුණත් අපිට තනිකාල හේතුව කියන්න පුළුවන් මැරෙන්න මට පුළුවන්. කියන්නේ ඕන කෙනෙක් මැරුණගෙන මං කියන්න හේතුව. මට හරියට සාස්ත්‍ර කියන්න ඕන. කවුරු හරි මැරුණා නම් මගෙන් අහන්න මං කියන්න හේතුව. යටි. ඉපදුන නිසා. බෞද්ධයා නම් ඔන්න මතක් වෙන්න ඕන මැරුණේ ඇයි කිව්වොත් ඉපදුන නිසා. හරිද? ඕක මතක් වෙන්නේ නැහැ අපිට. අපි වල ගෙදරට ගිහින් නම් ඇයි මැරුණේ? ඇයි මැරුණේ? ඇයි මැරුණේ? කියන්නේ නම් අන්න හරි ශ්‍රද්ධාවයි බුදුදහමට කියලා. ඒ වුණාට අර මිත්‍යා දෘෂ්ටිකයෝ කරන වැඩ ටික තමයි කරන්නේ. අන්දර පැහැදිලිව කියා දීලා තියෙනවා මැරෙන්නේ මොකද? ජාති පච්චය ජරා මරණ. ලෙඩෙන්නේ මොකද? ඇසීනි වැඩියෙන් කාපු නිසා, කොලෙස්ටරෝල් වැඩි වෙනවා, අර බෝම වතුර ජරා වතුර දීපු නිසා ලෙඩෙන්නේ. බුදුහාමුදුරුවෝ නම් කියන්නේ ජාති පච්චය ඉපදුන නිසා ජරාව මරණ. අපි කියන අපිට මොකද ශ්‍රද්ධාව තියෙනවා. හැබැයි ඕක පිළිගන්න ශ්‍රද්ධාව නම් තාම ඇවිල්ලා නැහැ. කවුරු හරි ලෙඩ වුණේ මොකද කිව්වොත් අපිට ඕන තරම් හේතු තියෙනවා. හැබැයි අවබෝධාවට ඉපදුන හින්දා ලෙඩ වුණේ කියන එක එන්නෙම නැහැ. ඒක තමයි එක වෙනාගමක කෙනෙක්ගෙන් තමයි අහගන්නේ මේ අහුව. මැරුනේ මොකද කිව්වොත් ඉපදුන හින්දා කිව්වොත් ටිකක් අමුකෙන් හිතලා බලන්න වෙනවා. අයියෝ ආයෙම. අපි බෞද්ධයෝ හින්දා අපිට ඕක මතක් වෙන්නේ නැහැ. නමට බෞද්ධයෝ හින්දා. නේද? දැන්වත් ඊළඟ සැරේවත් මතක් කරගන්න. මරණයක් ආරම්භ වෙනකම් ආය ඉපදුන හින්දා නේ මැරුණේ කියලා බුදුහාමුදුරෝ කියලා තියෙනවා. අපිට නම් හිතෙන්නේ ලෙඩ වුණා කියලා ආරම්භ වුණා. අඩු ගානේ නිකන් මං කිව්වා කියලා මතක් කරගන්න. බුදුහාමුදුරෝ කියලා තියෙනවා ඉපදුන හින්දා කියලා. දැන් සෝවාන් වුණොත්ද පුදුම වෙන්න ඕන නෝඩොත්? තමන් කරන වැඩ ටික බැලුවා. ඔකට උපදෙස් දෙන්නේ රංගෙන් කිරි දෝනවා. කිරි ලැබුණොත් තමයි පුදුම වෙන්න ඕන. නොලැබුණාට නේද? ඉතින් මේ හැමදාම බණ අහන භාවනාවලට යනහින්දා මේ කියන්නේ. මොකද ඕක ඉවරයක් වෙන්නේ. එතනට ආවා. එතන හොඳ නැහැ. තව කෙනෙක් ගියා. එතන හොඳ නැහැ. තව කෙනෙක් ගියා. ඔහොම තමයි. එතනට මම එතන ඉන්නවා. කොතනින්වත් දහම දැකේ නැහැ. දහම දැක්කම එහෙම වෙන්නේ නැහැ. එක තැනකින් සම්මාදිට්ඨිය බණ අහන්න එපා කියන එක නෙමෙයි මේ කියන්නේ. ඒක විදියට ගන්න එපා. හැමෝගෙම බණ අහන තරමට හොඳ. වැරදි වුණත් අහන තරමට හොඳ. හැබැයි තමන්ට නුවණ තියෙන්න ඕන හරි වැරද්ද තෝරගන්න. දැන් වෙලා තියෙන්නේ බණ අහනවා. තව කාගෙන් හරි අහන්න ඕන? අරය කියපු එක හරිද? මෙයා කියපු එක හරිද? තමන්ට කියන්නේ කවුරු කියන එකද දන්නේ නැහැ. හරි. ඇයි එහෙම වෙන්නේ? අපිට අර මූලික නුවණ නැතිකම. දහම මොකද්ද කියලා තෝර බේර ගන්න බැහැ. ලෙඩ වුණත් හේතු හොයන්නේ එක්ක දොස් කරගෙන කියන එක්ක ලෝකෙට අයිති අයගෙන. බුදුරජාණන් වහන්සේ අමතක. මැරුණොත් හේතු හොයන්නේ ලෝකයාගෙන්. දහමෙන් නිවි. කියන්නේ නම් මං හරි ශ්‍රද්ධාව තියෙනවා කියලා. හරිද? මේ පැහැදිලිව හේතු ටික කියනවා. ජාති පච්චා ජරා මරණ. ජරාවට හේතුව ජාතිය. මරණයට හේතුව ජාතිය. ඔක මතක් වෙන්නේ නැති එකනේ ප්‍රශ්නේ. ඒ ඕක මතක් වෙන්නේ නැත්නම් අපි උපදින්න තියෙන හේතුව කවදාවත් නැති කරන්නේ නැහැ. තව ටිකක් ජීවත් වෙන්න ඕන ටික තමයි බලන්නේ. අලුත් අලුත් දෙයක් කරලා නේද ජීවත් තව ටිකක් ජීවත් වෙන්න විදිහ හොයනවා මිස ලෙඩ වෙන්න නියම හේතුව, මැරෙන්න නියම හේතුව හොයලා ඒක නැති කරන්න උත්සාහ කරන්නේ නැහැ. මේ ලෙඩක් වුණහම මතක් වෙනවද මේ මම ඉපදුනේ? අන්දරුයිකට ලෙඩක් හැදුනහම නිකන්වත් මතක් වෙනවද මෙයා ඉපදුන හින්දා ලෙඩ හැදුනේ කියලා? නැහැ. හැබැයි කටිච්ච සම්පාද කියන්න කිව්වොත් නම් යාගෙන යාගෙන යනවා නේද? ජාති ගච්ඡා ජරා මරණ, ජාති නිරෝධා ජරා මරණ නිරෝධ. දැන් පේනවද අපි දන්නවා? දන්නවා, දැනුම තියෙනවා. දැකලා නැහැ, දකින්නේ. දැක්කනම් එහෙම වෙනවද ඒ වගේ වෙලාවට? ටිකක් අඩු ගානේ අපි හිතමු ටිකක් වෙලා ගිහිල්ලා හරි විනාඩි 5ක් 10ක් ගිහිල්ලා හරි මේක මතක් වෙනවද? නැත්නම් කවුරු හරි දැන් මම මතක් කරලා දුන්නා නේද? මතක් කරලා දෙනකම්ම ඉන්න වෙනවද? ඊළඟ සැරේවත් අහන්න ලැබෙනකොට අන්න අරයට ලෙඩක් හැදිලා, අන්න අරය මැරිලා, අන්න අරයට කැන්සර් එකක් හැදිලා. අඩු ගානේ මාවවත් මතක් කරගන්න නැහැ කතාවක් කිව්වා. බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා ඉපදුනේ හින්දායි ගොඩක්. අන්න එදාට ටිකක් හරි දහම දැකින්න පටන් ගනි. එහෙනම් මේ ඉපදීම මහ භයානක දෙයක් නේ කියලා තේ. තාම පෙළිලා නැහැ ඔය කතාවට කිව්වට. කතාවට නම් කියනවා මට නම් ආයේ උපදින්න ඕනේ නැහැ කියලා. නේද? එතකොට දැන් මේ දුක කියන එක අපි දන්න දුකකුත් තියෙනවා. බුදු කෙනෙක් පෙන්නලා දෙන දුකකුත් තියෙනවා. අපි හිතනවා අපි දුක දන්නවා කියලා. බුදුහාමුදුරුවෝ කියනවා මේගොල්ලෝ දුක දන්නේ නැහැ කියලා. මේ දුක්ඛේ ඥානං කියන එක පෙර නොයසූ විරු ධර්මතාවය. කුබ්බේ අනනුසුතේසු ධම්මේසු කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. බුදුරජාණන් වහන්සේ අවබෝධ කරපු දුක්ඛේ ඥානං කියන එක මීට කලින් කවුරුවත් අහපු දෙයක් නෙවෙයි. මනුෂ්‍යයෙක්, දෙවියෙක්, බ්‍රහ්මයෙක්, මාරයෙක් කිසියම් කෙනෙක් නොයසූ විරු ධර්මයක් අවබෝධ වුණා කියන්නේ. අපි හිතනවා අපිට නම් දුක්ඛේ ඥානං තියෙනවා. සමුදය ඥානං තියෙනවා. නිරෝධේ ඥානමුත් තියෙනවා. මට ඉතින් මාර්ගය විතරක් කියා දෙන්න. ඒක අහගන්න නේද මෙතෙන් කාටද? මට දුක කියා දෙන්නත් එපා, සමුදය කියා දෙන්නත් එපා, නිරෝධේ නිවන ගැන කියා දෙන්නත් එපා. මට මාර්ගය කියා දෙන්න. කරන්න ඕන මොකද්ද කියලා කියා දෙන්න. ඔක අහගන්න නේද? ඒක මම නම් කියා දෙන්නේ නැහැ. දැන් මම යන්නවෝ. ඒක කියා දෙන්න නිවේයි මම ආවේ. මොකද බුදු දහම අනුව ඒක කියා දෙන්න බෑ. මාර්ගය තමන් උපදව ගන්න ඕන එක. මාර්ගය උපදව ගන්න බෑ දුක්ඛේ ඥානං නැත්තම්, සමුදය ඥානං නැත්තම්, නිරෝධේ ඥානං නැත්තම්. අනිත් එක තමයි දුක්ඛේ ඥානං බුදුරජාණන් වහන්සේ කියනවා මේ සසරේ යන සත්‍ය දුක්ඛේ අඥාන. අපි යෝග පිළිගන්නේ නැහැ, අපිට ශ්‍රද්ධාව නැහැ එච්චර. සසරේ යන කෙනා දුක්ඛේ අඥාන. දුක ගැන ඥානයක් නැහැ. අපි හිතන්නේ නැහැ නේද මම නම් දුක දන්නවා. ඒ හින්දා මේ ඔක්කොම වැඩ නවත්තලා බණ අහන්න ආවේ කියලා තර්ක කරන්න පුළුවන්. අපිටත් දුක ගැන නුවණක් තියෙනවා. හැබැයි ඒක ආර්ය සත්‍ය නෙවෙයි. නේද? ලෝකයටයි දුක තමයි අපි දන්නේ. ලෝකෙන් ඈතර වෙන පැත්තට අවශ්‍ය දුක්ඛේ ඥානය නෙවෙයි. තොට දුක්ඛේ ඥානය එන්නේ මතක තියාගන්න සමුදය ඥානයත් එක්ක. නිරෝධේ ඥානයත් එක්ක මාර්ගේ ඥානයත් එක්ක. ඔයතර අවුත්තායි සම්මාදිට්ඨිය. එකක් තිබුණට සම්මාදිට්ඨිය වෙන්නේ නැහැ. ඒක ඥානයක් වෙන්නේ නැහැ. ඔය හතරෙන් මොන ඥානෙ පහළ වුණා? හතරම එතන තියෙනවා. එකක් හරි අඳුනා මතක තියාගන්න ඔය ආරේ සත්‍ය කියපු දුක්ඛේ ඥානේ නෙමෙයි. දැන් දැනට නම් දුක ගැන දන්නවනේ නේද? නිදලා ඉතින් කකුල රිදෙනවා හරි දුකයි. කොන්ද රිදෙනවා ඉන්න බෑ දුකයි. ඔළුව රිදෙනවා දුකයි. නේද? ඒ දුක දන්නවා. ඒක දුක්ඛ ආරේ සත්‍යද? නැහැ. ඇයි ආරේ සත්‍ය නොවෙන්නේ? එක පැත්තකින් අපිට දහමට ගලපන්න පුළුවන්. ඕක හැමෝම දන්න කෙනා. මේ මුස්ලිම් එක්කෙනත් ඔය දුක දන්නවා. බෞද්ධ එක්කෙනා විතරනේ. අන්නේ තීර්ථකෙත් ඔය දුක දන්නවා. එහෙනම් මේක ආර්ය දර්ශනයක් වෙන්න බෑ. ඇයි? මේ දහම තියෙන කාලයක විතරයි ආර්ය දර්ශනය ඇති කරගන්න පුළුවන්. ඒකනේ අපි මේක ක්ෂණ සම්පත්තිය කියන්නේ. නේද? දැන් කකුල කැඩුනොත් දුකයි කියන එක තිරිසන්දලෙක් පවා දන්නවා. ගල්පාරක් වැදුනොත් දුකයි කියන එක නේද? එහෙනම් ඒක ලෝකෝත්තර ඥානයක් වෙන්න පුළුවන්ද? බෑ. ඒක ලෝකෙටයි තියෙන්නේ දැනගැනීමක්. ලෝකයාට ඇත්ත. ලෝකයාට ඇත්ත ආර්ය දර්ශනයේදී බොරුවක් වෙනවා. එහෙම දේශනාවකුත් තියෙනවා නේ. ලෝකයාට ඇත්ත ආර්ය දර්ශනයේදී බොරුව. ආර්යයන් වහන්සේට ඇත්ත ලෝකයාට බොරුව. ඒක බුද්ධ දේශනාවක්. අනං කියන එක නෙවෙයි. එතන අනිත්‍ය ඇත්තයි කියලා ඕන කෙනෙක් දකින්න ඇත්ත ඒක ලෝකෙට ඇත්තක් මිසක් ආර්ය දර්ශනය නෙවෙයි. හැබැයි ඒක බොරුවකුත් නෙමෙයි. ලෝකෙට ඇත්ත. අපේ එක එක්කමක් આવොත් කොන් දෙක එක්කමක් આવොත් දුකයි. ලෙඩ වුණොත් දුකයි. ඒක ලෝකයට ඇත්ත. කාටවත් ලෝකයට අයිති විදිහට ඒක බොරු කියන්න බැහැ. ලෝකයා පිළිගන්න ඇත්තක්. ලෝකයා පිළිගන්න ඇත්ත බොරු වෙන්නේ ආර්ය දර්ශනයේදී විතරයි. දැන් ලෝකයා පිළිගන්න ඇත්ත තමයි මම කිව්වේ අර මරණ පරීක්ෂණ තියෙන කවුරු හරි මැරුණා කියලා ගමු. මොකද මැරුණේ? මොකද මැරුණේ? මොකද මැරුණේ? ඒ ලෝකයාට ඇත්ත තියෙන ආරේ දැසේ පොට්ටක් හරි තියෙන කෙනා ඒව නෙවෙයි නේ. මේක දුන හින්දා මැරුණා. ඒගොල්ලන්ට ඒක තේරෙන්නේ නැහැ. නිකන් කාට හරි කියලා බලන්නකෝ. දහම දන්න කෙනෙකුට ඔය මරණ ගෙදරක ගිහින් ඉඳි අපේ මැරුණේ මොකද හරි කියලා. ඉපදෙම හින්දා නෙවෙයිද මැරුණේ? බලයි මෙයාට පිස්සුද කොහෙද? බෞද්ධය හොඳ බෞද්ධයනේ. දහම දන්න භාවනා කරලා. එතකොට ඒ ලෝකයට අයිති ඥානේ ආරි ඥානේ දෙක. එතන පොඩි අදහසක් ගන්න. ඊට වඩා ගැඹුරුයි ආරි දර්ශනය. එතකොට දුක කියන එකයි දුක්ඛ සමුදයයි බොහොම ගැඹුරක් තියෙනවා අපි හිතනවට වඩා. මේ මාර්ගඵල ලබන්න නම් ආර්ය සම්මාදිට්ඨිය ලබන්න නම් දුක කියන එකයි දුක්ඛ ආර්ය සත්‍යයි. සමුදය කියන එකයි සමුදය ආර්ය සත්‍යයි. දැන් ලෝකයට අහු වෙන දුකවත් ලෝකයට අහු වෙන සමුදයවත් නෙවෙයි ආර්ය දර්ශනේ. දුක්ඛ ආර්ය සත්‍ය සමුදය ආර්ය සත්‍යයි. ඔය දෙක ආවෙ නැත්නම් මාර්ගයක් නැහැ. ලෝකෝත්තර මාර්ගේ පටන් ගන්න බෑ. ඇයි? දුක්ඛේ ඥාන සමුදය ඥාන අනිවාර්යයෙන් තියෙන්න ඕන සම්මාදිට්ඨිය. මේ දෙක නැත්නම් මොන භාවනාවකටවත් මොනවකටවත් මඟපල නම් ලැබෙන්න විදිහක් නැහැ. බුද්ධ ශාසනයේ මඟපල ලැබෙන්න විදිහක් නැහැ. අනේ ශාසනවල මඟපල නම් ලැබෙයි. කියන ලැබුණා කියලා හිතුණොත් ඒවා දහමට ගලපනකොට පේන අන්‍ය ශාසනවල මගඵල නිසා මේ ආර්ය මගඵල නෙවෙයි. ඇයි? සම්මාදිට්ඨිය නැතුව නිලවිලාදී. දුක්ඛේ ඥාන සමුදය ඥාන නැහැ. එහෙනම් කාංකර වංචනික ධර්ම වලින් ගලපනවා. අපි දන්නවා නේ දුක්ඛ සමුදය තණ්හාව නිරෝධයෙන් වෙන මාර්ගයේ නිවන් මාර්ගයනේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඉතින් අපි ඔය විදිහට දන්නවා. අපිට සම්මාදීතිය තියෙනවා. කියලා ඒවා වංචනික ධර්ම වලින් දානවා. ඒ ප්‍රඥාව තියෙන කෙනා තමයි ධහමට ගලපලා බලන්නේ. ඔතන චතුරාර්ය සත්‍ය තියෙනවාද? ඔතන පටිච්ච සමුප්පාදේ තියෙනවාද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කියන්නේ පටිච්ච සමුප්පාදේ දැක්කොත් තමයි ධහම දැක්කම. දැන් ඔය මගඵල ලැබුණාට අපි දැක්කද පටිච්ච සමුප්පාද කියලා ඔන්න නුවණින් හොයනවා. එහෙනම් මේක බුද්ධ ශාසනයේ මගඵලයක් නැත්ද කියන එක කැමති වුණත් නැති වුණත් නුවණ තියෙන කෙනා හොයලා බලනවා නේද? මොකද අපි රැවටිලා මුලාවක ඉන්නවට වඩා ඒව නැහැ කියලා දැනගන්න එක ප්‍රඥාවක්. මොඩ කමෙන්ටරි මම හිතන්නේ. දැන් එතකොට අපි හොයාගන්න වෙනව නේද මේ ලෝකයා කියන දුක මොකද්ද? ආර්ය දර්ශනේ දුක්ඛ ආර්ය සත්‍ය කියන්නේ මොකද්ද? සමුදය කියන්නේ මොකද්ද? සමුදය ආර්ය සත්‍ය කියන්නේ මොකක්ද? නිරෝධය නැත්නම් නිවන කියන්නේ මොකද්ද? ආර්ය දර්ශනේ නිවන මොකද්ද? නිරෝධය මොකද්ද? මඟ කියන්නේ මොකක්ද? ආර්ය දර්ශනේ මඟඵල ලැබෙන මාර්ගය මොකද්ද? ලෝකෝත්තර මාර්ගය මොකද්ද? මාර්ග ආර්ය සත්‍ය නේද? එතකොට එතන පැහැදිලි දේශනාවක් තියෙනවා. ඔය හතරෙන් එක ඥානයක් ආවොත් ඥාන හතරම එතන තියෙනවා. දුක්ඛේ ඥානං ආවොත් සමුදය ඥානං, නිරෝධ ඥානං, මග්ග ඥානං කියනවා. සමුදය ඥානං කෙනෙකුට ආවොත් දුක්ඛේ ඥානං තියෙනවා, නිරෝධ ඥානං තියෙනවා, මග්ග ඥානං තියෙනවා. නිරෝධ ඥානං කෙනෙකුට ආව නම් එතන තියෙනවා දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධ ඥානං, මග්ග ඥානං. මග්ග ඥානං කෙනෙකුට ආවොත් දුක්ඛේ ඥානක් තියෙනවා, සමුදය ඥානක් තියෙනවා, නිරෝධේ ඥානක් තියෙනවා. ඒවා අනිත්‍යක නැතුව මේක පහළ වෙන්න බෑ. ඒක ධර්මතාවය. බුද්ධ දේ පැහැදිලි බුද්ධ දේශනා. ඒකට තමන්ට චෙක් කරගන්න තව විදිහක් ඕනේ. නේද? මට දුක්ඛේ ඥානක් ආවම එහෙනම් මාර්ගය තව කාගෙන් හරි අහන්න ඕනද? නැහැ. මග්ගේ ඥානං ආවනම් දුක මොකද්ද කියලා තව කෙනෙක්ගෙන් අහන්න ඕන නෑ. ඒතර හතරෙන් එකක් හරියට දැක්කොත් හතරම දැක්කා කියන එක තමයි මේ ශාසනයේ ධර්මතාවය. ඒකට තමයි සම්මා දිට්ඨිය කියන්නේ. ඒකට අපි සත්‍ය ඥානය කියලා කියනවා. චතුරාර්ය සත්‍යයේ සත්‍ය ඥානය. ඒක ආවොත් විතරයි ආර්ය මාර්ගේ පටන් ගන්න පුළුවන්. ආර්ය අෂ්ටාංගික මාර්ගේ ලෝකෝත්තර මාර්ගේ පටන් ගන්න පුළුවන්. ඒක නැත්තම් ඒක මාර්ගේ පටන් ගන්න බැරි නම් ඵල ගැන කතා කරලා වැඩක් නැහැ නේද? එතකන් අපි කරන්නේ අර අඟෙන් කිරි දෝනවා වගේ වැඩ. ඔක තේරුම් ගන්න. දැන් බලන්න අපි දන්න දුක ලෙඩ වුණාම දුකයි, කයට වේදනාවක් එනකොට දුකයි, මනසට වේදනාවක් කෙනකට දුකයි නේද? කායික දුකයි මානසික දුකයි. ඒක දුක් දෙයක් හුණගම්. අපි දන්න කෙනෙක් ලෙඩ වුණා. අපි දන්න කෙනෙක් මැරුණා. එතකොට මානසික දුකයි. තමන්ට ලෙඩක් හැදුණා. කායික දුකක් කියන්නේ. නේද? කායික දුකයි මානසික දුකයි. එතකොට ඒ දුකට කියනවා දුක නිසා ඇති වෙන දුක. මොන දුක්කද? දුක්ඛ දුක්ඛ. දුක්ඛ දුක්ඛ නේද? කායික දුකයි මානසික දුකයි. ඒක આવුත් දුක. නේද? ඒ ටික ආවහන් hina වෙලා ඉන්න අය අඩුයි. ලෝකේ. වෙන වැඩක් කරගන්න බැරි වෙනවා නේ මේක තියෙද්දි කරන්නේ කොහොමද? මේ දුක තියෙද්දි කොහොමද භාවනා වැඩසටහනට යන්නේ? මේ දුක තියෙද්දි පනහන්නේ කොහොමද? හයි දුක්ඛ දුක්ඛයට අහු වුණා. ඒ ලෝකෙට යන දුකට අහු වුණා. ඒ දුක හින්දා කරපු වැඩක් කරගන්න බැහැ. කරපු වැඩ ටික කරගන්න බැහැ. හයි දුක්ඛ දුක්ඛයට අහු. හරි. ඊළඟට අපි විඳින දුක මොකද්ද? අපි කන දිද්දී වේදනේ නැහැ. වෙනස් වෙනවා. ඈ? විපරිණාමය. දරුවා හොඳට ඉන්නව නම් අසනීපයක් වෙනවා. දැන් වැඩ ටික ඔක්කොම කරන්න බෑ. දරුවා ලෙඩ වෙලා. බණ අහන්නත් බෑ, භාවනා කරන්නත් බෑ. ඇයි? දරුවා ලෙඩ වෙලා. වෙලාව නෑනේ අපිට කොහොමද වෙලාව? දැන් අර හොඳට හිටියේ එක වෙනස් වුණා නේ. දරුවා කී කරුණා කිසි වැඩක් කරගන්න බෑ නේ. හොඳට හිටියම හම් පුළුවන්. දැන් මොන දුකද? විපරිණාම. අර බලාපොරොත්තු වෙන එක නැති වුණා. නේද? දැන් මොකද දරුවම වෙන්න ඕනේ නැහැ. හැමදේම එහෙමයි. හොඳට ගෙයක් හදාගත්තා. ඒක පොඩ්ඩක් කැඩිලා. තේනවා. පාට ගිහිල්ලා. එකෙක් එවන වාහනයක් තිබුණා. ඒත් එහෙමම තමයි නේ. එක එක ඒවා වෙනකොට දුක. තමන්ට ඕන විදිහට තියෙන්නේ නැහැ. වෙනස් වෙනවනේ. ඒකට වෙනස් වෙනකොට එන දුක. මොන දුක්කද? විපරිණාම දුක්ක. ඔය දෙක නම් අමතකෙන් කියා දෙන්න ඕනේ නැහැ. තමන් ඕන තරම් ඕන දුකක් ගත්තොත් ඔය දෙකෙන් එකක් ඕනම දුකක් බලන්න ඔය ජාති දෙකෙන් එකක් එක්ක දුක්ඛ දුක්ඛ නැත්තම් මේ වෙනස් වුණ හින්දා දුක නේ නෑ දුක අවබෝධ කළා නේද අවබෝධ කළා ලෝකෙට ඇති දුකද ලෝකෝත්තර දර්ශනයේද ඔය ලෝකෙට ඇවිත් ඕක පෙරණවයි සුවිරුදාමද්ද අහලා බලන්න මුස්ලිම් කෙනෙක්ගෙන් ওই ටික එයාට දුක නැද්ද කියලා ටීවී සංසාරගත කතා කරන්න පුළුවන් නම් කියයි ওই ටික දුකයි කියලා එහෙනම් ඕක ලෝකෝත්තර දර්ශනයක්ද නැහැ ඕක ලෝකේ ආදන්න දුක එහෙනම් ওই දුක දැනගත්තට ඔගොල්ලෝ එන්නේ නම් ඒ දුකෙන් බේරෙන්න. නිවන් දැක්කනම් මේ දුක නැහැ නේද? අර ඒ දුකක් නැති වෙනකොට කලබලේ ඉවර වෙනකොට දැන් නම් නිවන් දැක්කා වගේ. නේද? යුද්ධයක් ඉවර වුණා වගේ. මේ ඕගනයිස් කරලා ඕගනයිස් කරලා ඉවර වෙනවා. දැන් නම් නිවන් දැක්කා වගේ. ඇයි අර ලෝකෙ ඇයි දුක පොඩ්ඩක් අඩු වුණා නේද? හැබැයි නිවන් දැකීට නම් බෑ ඔහොම. ඒතර දුක විතරක් දැනෙන්න බෑ නේද? දුක ආර්ය සත්‍ය තේරුම් ගන්න. දැන් එහෙනම් ඔය දුක නෙමෙයිද බුදුහාමුදුරුවෝ දේශනා කළේ? ජාති දුකයි කියනවා, ජරාව දුකයි කියනවා, ව්‍යාධි දුකයි කියනවා, මරණ දුකයි කියනවා. දැන් මේ දහමේ තියෙන හැටියක් තමයි ලෝකෙට අයිති එකටත් මේක ගැළපෙන. ලෝකෙට අයිති දෙයකට ඔය වචන ටික ගැළපෙනවා. ඒ හින්දාම අපිට ලෝකෝත්තර දර්ශනය වැහෙනවා. ඒ අපි කියනවා අපි දන්නවා කියලා. අපි දුක දන්නවා කියලා හිතෙනවා. ඒ විඳින දුක් ටික අරගෙන නේද? කායික දුකයි මානසික දුකයි ආව නම් තමයි දුක. දැන් බලන්න ඒකනම් දුක උනේ. රහතන් වහන්සේට දුක නැති වෙන්න එපා නේද? බුදුහාමුදුරන්ට දුක තියෙන්න පුළුවන්ද? තියෙනවා නම් රහත් වෙලා නැහැ, දුක නැති කරලා නැහැ නේද? දුක නැති වෙන්න ඕන. එතකොට තමයි ප්‍රශ්නේ එන්නේ. බුදුහාමුදුරුවොත් ලෙඩ වුණා, රහතන් වහන්සේලා ලෙඩ වුණා. බුදුහාමුදුරුවොත් මැරුණා කියන්න බයයි, පෞස හිත වෙයි කියලා. එහෙනම් මැරුණා. රහතන් වහන්සේලා මැරුණා. අපි අර වෙන වචනයක් කිව්වට කියන්නේ මැරුණා කියලා අදහස. අපි බය වුණාට පාලියෙන් නම් තියෙන්නේ මැරුණා කියලා. නහෝති පරම් මරණාති කියලා කිව්වේ නේ. රහතන් වහන්සේ මැරුණායින් පස්සේ නැහැ. නහෝති පරම් මරණාති. නේද? රහතන් වහන්සේ මැරුණායින් පස්සේ නම් උපදින්නේ නැහැ නේද? එහෙම කියන තාක්කල් ලෝක පාපක අකුසල දෘෂ්ටි. කන් සාගත ඒ සූත්‍ර දන්නහේ දන්නවා යමක සූත්‍රය. භික්ෂුවක් බුද්ධ කාලේ එහෙම කියලා රහතන් වහන්සේ මැරුණායින් පස්සේ නැහැයි කියලා අනිත් අය කිව්වා ඕක පාපක අකුසල දෘෂ්ටියක්, ඕක නැති කරගන්න කියලා. අපිට ඉතින් එහෙම කියා දෙන්න ගෙනෙන්නේ නැහැ. අපි කියනවා රහත් උනාම නම් ආයේ මැරුණායින් පස්සේ උපදින්නේ නැහැ. ඉතින් අපිට ඕක වැරදි දෘෂ්ටියක් කියලා කියන්න අද කට්ටිය නැහැ. අපිත් ඒ දෘෂ්ටියෙම ඉන්නවා. දැන් මම ඒක කියා දෙන්න, ඒක කියා දීලා ඉති කලින් යමක සූත්‍රය ඕන්නම් කියවල බලන්න. එතකොට දැන් මේවා කියන්නේ අපිට වැරදිලා තියෙන තැන් හදා ගන්න ඕනේ. දැන් දුක්ඛේ ඥානං තියනවා කියලා හිතන් හිටියට ඔය දුක නම් රහත් උනත් නැති කරන්න බෑ. ඇයි? ලෙඩ වෙනක රහතන් වහන්සේත් ලෙඩ වුණා. ලෙඩ වෙන එක නැති කරන්න බෑ. රහතන් වහන්සේත් මැරුණා නේ. මැරෙන එක නැති කරන්න බැහැනේ. ඔය අපි හිතන් ඉන්න නිවන. එතන අපි හිතන් ඉන්න නිවනකුත් තියෙනවා. ආර්ය දර්ශනේ නිවනකුත් තියෙනවා. ඒකයි නිරෝධයයි නිරෝධේ ඥානං කියන එකයි දෙක. මූලපරියාය සූත්‍රය හොඳට පෙන්නුම් කරනවා. මේ පෘථග්ජනයා නිවන නැගන කියලා මඤ්ඤණාවක් ඇයි. නිවන කියලා මඤ්ඤණාවක් ඇයි. මේ සූත්‍රවල තියෙන ඒවා කියන්නේ මම හිතන ඒවා නෙවෙයි. නැත්තම් කියයි මේ මොන මිත්‍යා දෘෂ්ටියක්ද අද අහගන්නේ කියලා. දැන් අපි හිතන දුක, ලෙඩ වෙන දුක, දිව්‍ය ලෝකේ තියෙනවද? නැත්තම් බ්‍රහ්ම ලෝකේ, අරූපාවචර බ්‍රහ්ම ලෝකෙත් තියනවාද ලෙඩ වෙන දුක? අහලා තියෙන විදිහට මතක නැහැ. දැන් නේ දිව්‍ය ලෝකෙලි කොහොමද කියලා. අපි දන්න දුක එහෙ තියනවාද? නැහැ. දෙවියෝ නම් ලෙඩ වෙන්නේ නැහැ. එහෙ ස්පිරිතාල එහෙම නැතුව ඇති නේද? කොලෙස්ටරෝල් චෙක් කරන්න එහෙම දුවන්න ඕනේ නැතුව ඇති. සුගර්, බ්ලඩ් ප්‍රෙෂර් ඔබ බලන්න. දිව්‍ය හොස්පිටල් තියෙනවද? දැන් නැහැ. අහලා තියෙනවද එහෙම? නැහැ නේ. තිබුණා නම් එහෙත් ડોක්ටර් කෙනෙක් වෙන්න කියලා පුතාට කියනවා. දිවිලෝකෙත් ගිහින් ડોක්ටර් කෙනෙක් වෙන්න කියනවා. නැහැ. Tamanta බැරිද ළමයින්ටනේ කියන්නේ. අපි නිවන් දැකලා යනවා ළමයි ටික සසරේ. ඇයිදනේ කරන්නේ නේ? ඒ දුක්ඛේ ඥානම් කියනවා නම් හිතන විදිහ වෙනස් වෙයි ය. ශ්‍රද්ධාව තියෙනවා. තමයි ඉන්දිය සතිය පත්‍රයේ දැක්ක අර තායිලන්තයේ ගුරුනිද රජපෞලේ පොඩි ළමෙක් පැවිදි වෙලා ලංකාවට ඇවිල්ලා. දැක්ක නැද්ද? පැවිදිලා තියෙන වයස කීයේද? අවුරුදු 2. දැන් අවුරුදු 4යි ලංකාවට එනවා. දැන් පැවිදිලා ඉන්නේ. අපේ හැම පොඩි ළමයි අවුරුදු 7යි 8යි ටිකක් පැවිදෙන්න හැදුවොත් මොන උපදේශද දෙන්නේ කියන එක තමන්ගෙන්ම අහන්න. ඒකට ශ්‍රද්ධාවෙන්ද නැහැ. අර රජපෞලේ ඇයි අපිට දුක්ඛේ ඥානම් තියෙනවනේ? පුතා දුක් විඳිනාට කැමති. අපි විතරක් භාවනා කරලා අපි ගැලවෙනවා. අරගොල්ලෝ පැත්ත බලාතකට ගන්නෑ. අර එකමක් නැත්නම් ඇත්තරි ලබුද මේ කතා කරන්නේ නැත්නම් ඒගොල්ලන්ට ඉගෙන ගන්න තියෙනවා. අරෝ මේවා කියනවා මේවා නේද? මේ පැත්තට අපෝ ඌවට කොහෙද වෙලා ඌවට යන්න හොඳ නැහැ. ඉගෙන ගන්න එකත් නවත්තයි. කියන්නේ නම් දරුවට හරි ආදරේ. හැබැයි දරුවට හොරෙන් අපි නිවන් දැකෙනවා. ඒගොල්ලෝ සසරේට තල්ලු කරනවා. කොහොම හරි බන්දවල ඉන්නවා. කවුරුහරි බඳින්නේ නැතුව හිටියොත් ඔබ යන්නලා නේද? කොහොම හරි බඳින්න එපා සසරේ. සසරෙන් ගැලවෙන්න දෙන්න හොඳ නැහැ. ඕනෑද කරන්නේ? මේ තමන් කරන දේවල් මතක් කරන්නේ. ශ්‍රද්ධාව තියනවා කියුවට කරන්නේ මිත්‍යා දෘෂ්ටියන්ගේ වැඩ. දුක්ඛේ ඥානං කොට්ටක් හරියාවනම් මේ ලැබුණේ ෂණ සම්පත්තියක් නේද? මේකෙන් මමත් ගැලවෙන්න ඕන, දරුවොත් ගලවන්න ඕන කියලා නිකන් හරි හිතෙන්න ඕන නේ. දැන් හිතන්නේ ඒගොල්ලෝ නම් හිතන්නේ මං විතරක් ගැලවෙන්නේ. ඒ කියන්නේ අනිත් පැත්තට ඒගොල්ලෝ දුක් විඳපු දෙයක් මං කොහොම හරි මම දැකනවා. වෙයි දැන් ඔහොම කිව්වට ඉතින් මං දන්නවා හරි අසරණයි නේද? අපිටවත් මේක කරගන්න බැරුව ඒගොල්ලන් කොහේ හරවන්නද? ඒක කියන්නේ නෙමෙයි මම මේ ඔයගොල්ලෝ තව ටිකක් දුකටපත් කරන්න නෙමෙයි. පත් උනත් කමන්නේ නැහැ. රෝගෙට අයිති දුකනේ. ආරේ සත්‍ය අවබෝධ කරගන්න උදව්වක් කරන්නයි මම කරන්නේ. හයි දුක්ඛාරේ සත්‍ය. මම දුක්ඛාරේ සත්‍ය තේරුම් ගත්තොත් සම්මාදිට්ඨිය එනවා. දැන් දිව්‍ය ලෝකේ ළඩ වෙන දුක නැහැ. මනුස්ස ලෝකේ තියෙනවා නේද? දිව්‍ය ලෝකේ මැරෙන දුකක් නැහැ, චුත වෙනවනේ. මේ වගේ වියදම් කරන්න ඕනේ නැහැ ෆියුනරල් එකට. මංගල අවමංගලයට වියදම් කරන්න ඕනේ නැහැ. දැන් කාලේ අවමංගලෙත් අවමංගලයක්ම තමයි රල්ලි නායකවන්න ඕනේ ඊට පස්සේ. මංගල උත්සවෙත් නායකවන්න ඕනේ ඊට ඉවරුණ ගමන්. අවුරුදු ගන්න. අවමංගල උත්සවෙත් මේ දිවේ ලෝකේ ඒක නැහැ. ඇයි? චුත නැහැ. නේ. ඒවා අපි හදාගත්තු ඒවා. ඒ චුත වෙනකොට දුකක් නෙමෙයි, ධර්මය දන්න ටික දෙනෙකුට පොඩි සංවේගයක් ඇති වෙනා කියලා. ඒක දුකක් නෙමෙයි. ඒකත් මතක තියාගන්න. ධම දකින අය අනිත්‍යයට ඒක ගානක් නැහැ. අපිට සමහර මරණ ගානක් නැහැ. ඒ වගේ තමයි. හරි. දැන් මනුස්ස ලෝකේ ඉඳලත් අපිට මරණ දුක දකින්න බැරි නම් දිව්‍ය ලෝකේ කියලා නිකන්වත් අවබෝධ වෙන්නේ නැහැ මරණේ දුකයි කියලා. නැහැ. නේද? මෙච්චර මෙලෙනව මල විදිහට ඉන්න තියෙද්දි අපිට මරණ දුකක් එන්නේ නැහැ. අපිට එනවා අර අපේ කෙනෙක් මැරුණොත් දුක එනවා. වෙන කෙනෙක් මැරුණා කියුවට නිකන්වත් පැත්ත බලහතක නැහැ. එතකොට අපිට එන දුකක් ඇවිල්ලා තියෙන්නේ ලෝකෙටයි කියලා. මේ ඇලිම හින්දා එන දුක. එයා මැරුණාට නෙමෙයි දුක මට මෙයා නැති වුණාට දුක නම් ඇවිල්ලා තියෙනවා. හොඳට හිතලා බලන්න. එයා මැරුණාටද දුක මට යා නැති වුණාටද දුක? ආයෙන මරණ දුකද ඒ? තමන් ආස කරට දෙයි නැති වුණාට අය දුක් විඳලා තියෙනවා. බොරුවට අනිත් පැත්ත පෙන්වන්න හැදුවට ඒක නේද වෙලා තියෙන්නේ. ඒකයි මේ දුක්ඛේ ඥානං නැහැ කියන්නේ. එතකොට දැන් අපි දන්න දුක දිව්‍ය ලෝකෙට අදාළ නැහැ. එහෙනම් තමයි කොහොම හරි දිව්‍ය ලෝකෙ ගියා නම් හරි කියලා අපිට හිතේ. මේ දුක නැහැ නේ. රස්සා කරන්න ඕනේ.